D'accord, ça. මේ මොහොතේ ඉන්නගෙන ඉන්නේ කියලා කියනවා. මේ ජීවිතය කියන්නේ තාම සුවභාවයක් පවතින තායිත්මන්න මරණය කරා යනත අපේ ජීවිතය අද අවසාන දවසේ අවසාන දවසේ ඉතින් දවස පමණයි මරණය සඳහා හේතු වෙන මේ දේවල් ජීවිතයට පැමිණෙන අපි කන බොන ආහාර පාන දිරව ගන්න බැරි වෙන ජීවිතේ මරණයට පත් වෙන යනන්ට ඉනකොට ඔය හැපිල වැටෙන සමානලා මරණයට පත් වෙන වාත පිත සෙන මේවා තුන්දොස් කිපීමේ මරණයට පත් වෙන මනුෂ්‍යමනුෂ්‍ය කරදරවලට පැමිණ මරණයට පත්වෙන්න පුළුවන්. බාහිර ලැබුණියාද පද්‍රවයන්ට පත්වල මරණයට පත්වෙන්න පුළුවන්. සතා සර්පය දෂ්ට කරල මරණයට පත්වෙන්න පුළුවන්. මේ විදිහේ මරණය පැමිණෙන නොයෙක් හේතු තියෙන එනිසාවට මරණයට පත්වෙන්න පුළුවන්. ජීවිතයේ ඉතාම බලරහිත කිසිම බලයක් නැති වහා ඉක්මනින්ම වෙනස් වෙන එක වෙනස් වෙලා නියත වශයෙන් මරණය කරා යන ජීවිතය තනාග පිනිමිදක් වගේ මේ ජීවිතය තනාගතින පිනිබිඳ සූර්යාලෝකයක් එක්ක ඉක්මනින්ම පතිත වෙනවා. ඒ වගේ මේ ජීවිතය වහාම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. වහාම වෙනස් වී මරණය. වතුරට වැටෙන වතුර නිසා හට ගන්න දේ විහුදු වහා ඉක්මනින් බිඳිලා යනවා වගේ මේ කයත් වහා ඉක්මනින් බිඳිලා යනවා. දියේ ඇඳී රක් වහා මැති යනවා වගේ මේ ජීවිතය වහා වෙනස් වෙනවා. වේගෙන් ගලා යන ගඟ සෑම මොහොතක්ම පහළට ගන්න වගේ නතර නොවෙනවා වගේ මේ ජීවිතේ සෑම තත්පරයක් මොහොතක් පාස මරණය කරාම මරණයට කැපෝ ගම අඩියක් අඩියක් පාසා මරණය කරාම මේ ජීවිතය ඒ වගේම සෑම තත්පරයක් පාසා මරණය කරන්නේ. එනිසා මේ අවසාන දවසේදී අපේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයේදී එනිසා මේ මොහොතේ හොඳම ඉතාම සිහිනී ඉතාම හොඳ කල්පනාවෙන් යුතුව තා හොඳ නුවණින් යුතුව මේ හිතට කෙලෙසින් දෙන්නතුව ඉතා හොඳින් පවත්වමු. අවසාන දවස අවසාන මොහොතේ හිතේ කෙලෙස් පැවතුන अत्यधाम भयान तुलाम कमान एनसा में अवसान हितम सांगसिहिं कल्पनाहि दम्मे मोहते देशना करण धर्मेत इताम हंदिं समार लात अपे अवसान धर्म स्वने धर्म देशने वेन्दुकुन एनसा में मिनिस जीवित इताम दुर्यमाय සී සද්ධර්මයේ තාම දුර්ලභයි. ඒ දුර්ලභ අවස්ථාව ලැබලා තියෙන්නේ ඉතාමත්ම බලයක් නැති ඉතා ඉක්මනින් වෙනස් වෙලා යන ජීවිතයකටයි සම්මුඛ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මොහොත කියන්නේ ඉතාම ඉක්මනින් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ හොඳ සිහියෙන් කල්පනාවෙන් මේ ධර්මය කියන සම්බන්ධ සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේච සංඛාත ධම්මාසේ යේච සේකා පුතු විද තේ සම්මේ නිපකෝ ඉරියං පුතු පබුසි මාරිසාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් මේ සන්ධ්‍යායාමී අපි හැම දෙනාම ලෝතරා බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු ධර්මයෙන් ශ්‍රවණය කරන්ට අපි බලාපොරොත්තු වෙනවා ධර්මයේ සාකච්ඡා කරන්ට බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මයක් අපිට ධාම කලාත්මකින් තමයි මේ සතර ගමනේදී සම්මුඛ වෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය කරා තස්මාහි බෝ කිච්ච මඤ්ඤප්පහාය සුනාත දහරේත චරාත ධම්මී. ඒ නිසා සාමාන්‍ය බාහිර දේවල් පුළුවන් තරම් අතහැරලා මේ ධර්මය අහන්න කියනවා. ඒ වගේම මතක තියාගන්න කියනවා. ඒ වගේම ධර්මානුකූලව හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ අහලා ඒවා මතක තියාගෙන තමන්ගේ ජීවිතයට ගලපගන්න මහන්සි ගන්න ඕනේ. අද අපි දේශනා කරන දේශනේ නම සංයුත්ත නිකායටයි දේශනයක්. මේක නම භූත සූත්‍ර. මේක නම පාලි භාෂාවෙන් මේ භූත කියන්නේ මෙතන සකස් වුණා කියන එකයි. සකස් වෙච්ච දේවල් වලට සකස් වෙන දේවල් වලට කියනවා මොකද්ද භූත කියලා. එක් කාලයක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩින්න කාලේ තමයි උන්වහන්සේ මේ දේශනය ආරම්භ කරේ. සැරියුත් මහරහතන් වහන්සේගෙන් උන්වහන්සේ අසන ලද ප්‍රශ්නයක් මේ දේශනේ. බුදුරජාණන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ ආමන්ත්‍රණය කළහනවා, සාරිපුත්ත මම පාරායිනි අජිත කියන මානවක ආසන ලද ප්‍රශ්නයේදී මේ වගේ ගාථාවක් දේශනා කරලා තියෙනවා. යේච සංඛාත ධම්මාසේ යේච සේඛා පුතුයිද තේ සම්මේ නිපකෝ ඉරියම් පුට්ටෝ පමුහි මාරසාති. යේච සංඛාත ධම්මාසේ, යම් කිසි කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගත්තා නම්, එවගේම යේච සේකා පුතුයිද, එවගේම මේ ධර්මයේ යම් කිසි කෙනෙක් පුහුණු වෙනවා නම්, තේ සම්මේ නිපකෝ ඉරියම් පුට්ටෝ පබුහි මාරස ස්වාමීනි, මෙන්න මේ ධර්මයේ අවබෝධ කරගත් අයගෙත් ඒ වගේම සේක අයගෙත් ස්වභාවය ගැන දේශනා කරන්න, ස්වභාවය ගැන දේශනා කරන්න කියලා ඒ අජිත කියන මානවකයා තමයි මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉමස්ස කෝ සාරිපුත්ත සංකිට්ඨේන වාසිතත්, මේ කෙටියෙන් දේශනා කරන ලද මේ ප්‍රශ්නයේ උත්තර මේක විස්තර වශයෙන් බෙදලා දක්වන්න කියලා සාරිපුත් මහරහතන් වහන්සේට ඇරයුමක් කරා. කවුද? බුදුරජාණන් වහන්සේ තමයි සරියුත් මහරහතන් වහන්සේට ඒක විස්තර කරන්න කියලා මතක් කරේ. එහෙම කිව්වට සරියුත් මහරහතන් වහන්සේ මොකද කරේ? නිස්සද්ද වුණා. උත්තර දුන්නේ නැහැ. ඒක පාට උත්තරයක් දෙන්න ගියේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් ගාථාව මතක් කරලා, මම මේ විදිහේ පාරායනේ ඒ අජිත මානුකයා මේ විදිහේ ප්‍රශ්නයක් අසන තියෙනවා. ඉතින් මේක විස්තර වශයෙන් අර්ථය ප්‍රකාශ කරන්න කියලා ඇරයුම් කරා සරියුත් මහරහතන් වහන්සේ. ඊට දෙවෙනි වතාවෙත් නිස්සද්ද වුණා. ඊළඟට තුන්වෙනි වතාවෙත් භාග්‍යතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නේ මෙහුවා. තුන්වෙනි වතාවෙත් උන්වහන්සේ නිස්සද්ද වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට අහනවා, භූත මිදන්ති සාරිපුත්ත පස්සති ඉති. සාරිපුත්‍රය, මේ හටගත් දෙයක් කියලා ඔබ දකිනවාද කියලා භාග්‍යතුන් වහන්සේ අහුවා. ඊට පස්සේ සාරිපුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා, භූත මිදන්ති බන්ති යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සති. ස්වාමීනි, මේක හටගත් දෙයක් කියලා මනානුවණින් දකින්න. භූත මිදන්ති යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා. මේ හටගත් දෙයක් කියලා මනානුවණින් දැකලා භූතස්සේ හටගත් දේ පිළිබඳව නිබ්බිදාය කලකිරීම පිණිස, විරාගාය නොඇලීම පිණිස, නිරෝධාය ඇල්ම නිරුද්ධ කිනීස, පටිපන්නෝ හෝති. ඒ මාවතට ඒ කලකිරීම පිණිස පිළිපන් කෙනෙක් බවට පත් වේ. තදාහාර සම්භවಂತಿ. ඒ සකස් වෙච්ච දේ පවතින්නේ මොකෙන්ද? ආහාර නිසා කියන තදාහාර සම්භවಂತಿ. යථා භූතං සම්මප්පඤ්ඤාය පසෙති. ඒ හටගත් දේ ආහාර නිසා පවතිනවා කියලා මනානුවණි දකින්නවා කියලා. තදාහාර සම්භවස්ස යථා භූතං සම්මප්පඤ්ඤා දිස්වා. ඒ හටගත් දේ ආහාර නිසා පවතිනවා කියලා මනාකොට නුවණින් දැකලා ආහාර සම්භවස්ස. ඒ ආහාර සම්බන්ධවත් නිබ්බිදාය කලකිරීම පිණිස, විරාගාය නොවැළීම පිණිස, නිරෝධාය ඇල්ම නිරුද්ධ පිණිස පිළිපදිනවා. තදාහාර නිරෝධා ඒ ආහාර නිරුද්ධවීමෙන් යම්භූතන් යම කටගත තන් නිරෝධ දම්මං. ඒ නිරුද්ධ වෙලා යනවා කියර යථභූතන් සම්ම පඤ්ඥා පස ඒකත් මනාකොට නුවනි දකින. තදාහාර නිරෝධය ආහාර නිරුද්ධවීමෙන් යම්භූතන් තන් නිරෝධ දම්මන්ති. යමක් හටගත්තනං තන් නිරෝධධම්මයි හටගතදේ නිරුද්ධ වෙලනවා කියන යථභූතන් සම්ම පඤ්ඥා ජිස්ව මනානුවනින් දැක නිරෝධ දම්මසේ නිරෝධ ධර්මතාව පිණිසත් නිබ්බිදාය කලප කිරීම් පිණිස විරාගාය වැලීම් පිණිස නිරෝධය ඇල්ම නිරුද්ධ පිණිස පටිපන්නූ හෝති පිළිපදින කෙනෙ බවට පත්වෙනවා. ඒවම් බන්තේ සේකෝ මෙන්න මෙයාට තමයි කෞද කියන්නේ සේක පුද්ගලයා කියලා. ඊළඟට සාරිපුත මහරහතන් වහන්සේ මතක් කරනවා කතංච බන්තේ සංඛාත ධම්මෝ හෝති. ස්වාමීනි කොහොමද මේ ධර්මය අවබෝධ කරගත් කෙනෙක් බවට පත් වෙන්නේ? යාගේ ස්වභාවය මොකද්ද කියලා දේශනා කරනවා. භූත මිදන්ති බන්තේ යථා භූතං සම්මත් පඤ්ඤාය පස්සති. ඒ අවබෝධ ඥානෙට ධර්මය අවබෝධ කරගත් කෙනා මේ ජීවිතේ මොකක් හැටියට දකින්නේ? සකස් වෙච්ච දෙයක් හැටියට මනානුවණින් දකින්නවා. භූත මිදන්ති යථා භූතං සම්මප්පඤ්ඤා දිස්වා. එයා මේක හටගත් දෙයක් හැටියට මනානුවණින් දැකලා භූතස්සේ හටගත් දේ පිළිබඳ නිබ්බිදා. එයා මොකද වෙලා තියෙන්නේ? කලකිරිනවා. එයා කලකිරිලා. විරාගය එකේ තියෙන ඇල්ම මොකද වෙලා තියෙන්නේ? නිරුද්ධ කරලා. නිරෝධා ඒ වගේම විරාග නොවැළි නිරෝධ ඇල්ම නිරුද්ධ කරනවා. අනුපාදා විමුක්තා කිසිවක් අල්ලා නොගෙන නිදහස් වෙනවා. ඒ කිසිවකට බැඳෙන්නේ නැහැ. ඒ හටගත් දේ මොකද්ද වෙලා තියෙන්නේ? නිදහස් වෙලා. තදාහාර සම්භවಂತಿ. ඒ වගේ මේ හටගත් දේ ආහාර නිසා පවතිනවා කියලා මනානුවණින් දැකලා ආහාර සම්භවස් කියන ආහාර පිළිබඳවත් මොකද වෙලා තියෙන්නේ? කලකිරිලා ඇල්ම නිරුද්ධ කළා නොවැළිලා කිසුවක් අල්ලාගෙන නිදහස් භාවයට පත් වෙලා කිසුවක් අල්ලගන්න නැතුව නිදහස් භාවයට පත් වෙනවා. තදාහාර නිරෝධායම් භූතං නිරෝධ ධම්මන්ති. ඒ ආහාර නිරුද්ධ වීමෙන් ඒ හටගත් දේවල් නිරුද්ධ වෙනවා කියලා යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සේ ඒකත් මනා කොට නියොද්දා. තදාහාර නිරෝධා ඒ ආහාර නිරුද්ධ යම් භූතං යමක් සකස් වුණාද තන් නිරෝධ ධම්මන්ති. ඒ සකස් වෙච්ච දේ ඇල්ම නිරුද්ධ කර යුතුයි යථා භූතං සම්මප්පඤ්ඤාය සමනා කොට දැකලා නිරෝධ ධම්මස්ස. ඒ නිරෝධ ධර්මයේ පිළිබඳවත් නිබ්බිදා කලකිල විරාගා නොවැළිලා නිරෝධා ඇල්ම නිරුද්ධ කළා අනුපාදා විමුක්තා. ඒ කිසිවක් අල්ලා නොගෙන නිදහස් වුණා. ආනේ අයට කවුද කියන්නේ? සංඛාත ධම්ම. කියන්නේ ධර්මයේ අවබෝධ කරගත්තේ අය කියලා කියනවා. එතකොට මේ ශාසනයේ කොටස් කීයක් ඉන්නවද? දෙකක්. සේක කියනවා, අසේක කියනවා. එතකොට සේක කියන්නේ කාටද? හික්මෙන අයට. අසේක කියන්නේ හික්මල ඉවරයි. එතකොට සංඛාත ධම්ම කියලාත් කියනවා ධර්මයේ අවබෝධ කරගත්ත අය. එතකොට මේ සේක පුජ්‍යලයාගේ ස්වභාවයත් ඒ වගේම ධර්මය අවබෝධ කරගත්ත එකනාගේ ස්වභාවයත් මේ දේශනයේදී දේශනා කරනවා. එතකොට සේක පුජ්‍යලයාගේ ස්වභාවය තමයි ජීවිතේ ගත්තොත් සකස් වෙච්ච දෙයක් කියලා එයා අවබෝධ කරගන්නවා. එතකොට සකස් වෙච්ච දෙයක් කියලා අවබෝධ කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? සකස් වෙච්ච දේ පිළිබඳව කලකිරෙන්න, නොයැලෙන්න, ඇල්ම නිරුද්ධ කරන්න ඒ ප්‍රතිපදාවට යා පිළිපදිනවා. ඊළඟට ඒ හටගත්ත දේ සකස් වෙච්ච දේ ආහාර නිසා පවතිනවා කියලා එයා නුවණින් දකිනවා. ඊට පස්සේ ඒ ආහාර පිළිබඳවත් කලකිරෙන්න, නොයැලෙන්න, ඇල්ම නිරුද්ධ කරන මාවතට යා ප්‍රවේශ වෙනවා. ඊළඟට ආහාර නිරුද්ධ වීමෙන් ඒ හටගත්ත ධර්මතාවයේ නිරෝධ තත්ත්වයට පත් වෙනවා කියලා අවබෝධ කරගන්න. ඊළඟට ඒ නිරෝධ ධර්මතාවයටත් නොවැළෙන්න, ඇල්ම නිරුද්ධ කරන මාවතට එයා ප්‍රවේශ වෙනවා. ඒකට තමයි එයාට කියනවා කවුද? සේක කියලා. ඊළඟට රහතන් වහන්සේලා අසේකයි උන්වහන්සේලා හික්මිනවල ඇතේ උන්වහන්සේලාගේ ස්වභාවය තමයි උන්වහන්සේලා දන්නවා ජීවිතය කියන්නේ මොකද්ද සකස් වෙච්ච දෙයක් සකස් වෙච්ච දෙයක් කියලා හොඳට අවබෝධ කරගන්න අවබෝධ කරගෙන ඒ සකස් වෙච්ච දේ පිළිබඳ උන්වහන්සේලා මොකද වෙලා තියෙන්නේ නිබ්බිදා කලකිරිලා උන්වහන්සේලා ඊළඟට විරාග නොයලෙනවා ඒ පිළිබඳ කිසිම ඇල්මක් නැහැ නිරෝධාකේ නැල්ම නිරුද්ධ කළා අනුපාදා විමුක්ත කිසිවක් ග්‍රහණය කරගන්න නැතුව අල්ලන්න ගන්නේ නැතුව ඒ හටගත් ස්වභාවයෙන් මොකද වෙලා තියෙන්නේ ආන නිදහස් වෙලා මුත්‍යයටපත් වෙලා ඊළඟට උන්වහන්සේලාත් මේ සකස් වෙච්ච දේ පවතින්නේ ආහාර නිසා කියලා උන්වහන්සේලාත් මනානුවණින් දකිනවා ඊළඟට ඒ ආහාර පිළිබඳවත් උන්වහන්සේලා මොකද වෙලා තියෙන්නේ අන්න කලකිරි ආහාර පිළිබඳවත් කලකිරිලා නොයලිලා ඇල්ම නිරුදු කළා කිසිවක් අල්ලා ගන්න නැතුව ඒ ආහාර වලිමුත් මොකද වෙන්නේ අන්න උන්වහන්සේලා නිදහස් වෙලා ඒ වගේම තදාහාර නිරෝධය ආහාර නිරුද්ධ වීමෙන් යම් භූතං යමක් හටගත්තන ආනේ හටගත්ත දේ මොකද නිරෝධ ධම්මං නිරුද්ධ කරලා නිරුද්ධ වෙලා යන දෙයක් හැටියට මනානුවණින් දැකලා සම්මප්පඤ්ඤා පස්සති මනානුවණින් දකිනවා තදාහාර නිරෝධා ඒ ආහාර නිරුද්ධ යමක් සකස් වුණාද ඒ සකස් වෙච්ච දේ නිරුද්ධ වෙලා යනවා කියලා උන්වහන්සේලා මනානුවණින් දැකලා ආනේ නිරෝධ ධර්මතාවයටත් මොකද වෙන්නේ අන්න කලකිරිලා නොයලිලා ඊළඟට කිසිවක් අල්ලගන්න නැතු ඒ ස්වභාවෙමුත් උන්වහන්සේලා නිදහස් වෙනවා. ආන්නේ අයට කියන කවුද? අසේක කියලා කියන එහෙම නැත්නම් සංඛාත ධර්මය අවබෝධ කරගත්ත අය කියන. එතකොට රහතන් වහන්සේලාගේ ස්වභාවය ඒ උන්වහන්සේලා මේ ධර්මයේ ඒ විදිහට අවබෝධ කරගෙන තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ මෙතනදී මේ ජීවිතය කියන්නේ කෙටියෙන් කියන මොකද්ද? භූත කියන්නේ සකස් වුණා කියලා. පාලි භාෂාවෙන් මේ භූත කියන වචනේ ගොඩාක් වෙවට යොදනු. පෙර කියලා කියනකොට කියනවා නිතරම භූත පුබ්බම් භික්ඛවේ දේවාසුර සංගාම මහන්නි පෙර දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් වුණා. එතකොට පෙර දෙයක් වුණා කියනකොටත් පාලි භාෂාවෙන් යොදන මොකද්ද? භූත කියලා. පෙර දේවල් සිද්ධ වෙච්ච වචනේ කියන භූත කියලා. ඊළඟට සතර මහා ධාතුන්ටත් කියනවා භූත කියලා. ඒ වගේම දෙවියන්, බ්‍රහ්මයන් ඒ වගේ සත්ව කොට්ටාසයන්ට කියනවා භූත කියලා. යානීද භූතානි සමාගතානි කියන එතනදී එතකොට මේ දෙවියන්, බ්‍රහ්මයන් හැමෝම පොදුවේ භූත කියලා. ඒ වගේම අමනුෂ්‍යයන්ටත් භූත කියලා කියනවා. ප්‍රේත අමනුෂ්‍ය අයටත් භූත කියනවා. එතකොට මේ භූත කියන එක ගොඩාක් මේ පාලි භාෂාවේ ගොඩක් තැන්වල යෙදෙනවා. එතන මෙතන භූත කියන්නේ මොකද්ද? සකස් වෙච්ච දේවල් වලට භූත කියනවා. යම සකස් වුණා නම් ඒ සකස් වෙච්ච දේවල් මොකද්ද? භූත. එතකොට අපේ ජීවිතයේ ගත්තහම මුද්‍රජාන් වහන්සේ මෙතන පෙන්වන්නේ මොකද්ද? සකස් වෙච්ච දෙයක්. මේක සකස් වෙච්ච දෙයක්. උන්වහන්සේ ඒක නතුම්ම සූත්‍රයේ පෙන්නනවා. නායම් භික්කවේ කායෝ තුම්හක මහන මේ කය ඔබගේ නොවේ. න අඤ්ඤේසං. ඒ වගේම වෙන කෙනෙකුගේත් නොවේ. පුරාණ මිදං කම්ම මේක මොකද්ද? පරණ කර්මයක් කියනවා. අபிසංකතම් මේක සකස් වෙච්ච එකක්. ඊළඟට අபிසංචේතන චේතනාව තුලින් හැදෙච්ච එකක්. වේදිතං දට්ටබ්බ මේ ජීවිතේ විඳ විඳව තමයි දකින්න තියෙන්නේ. එතකොට මේ ජීවිතය කියන්නේ එකයි අර පුරාණ කර්මයක්. එතකොට පුරාණ කර්මයකින් මොකද්ද වෙලා තියෙන්නේ? සකස් වෙලා තියෙන. ඒකයි පුරාණ කම්මං කියන්නේ එකයි. අபிසංකතං කියන්නේ එක සකස් වෙච්ච එකක්. චේතනාව තුලින් හැදිච්ච එකක් කියනවා මේ ජීවිතය කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය ගත්තොත් මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? සංකතයක්. ඒකයි සකස් වෙච්ච දෙයක්. සලායතන ගත්තොත් ඒත් සකස් වෙච්ච දෙයක්. ඒ විදිහට ජීවිතයේ සෑම දෙයක්ම මොකද්ද වෙලා තියෙන්නේ? සකස් වෙච්ච දේවල්. එතකොට මේ සකස් වෙච්ච දේවල් නිතරම පවතින මොකක් නිසාද? ආහාර නිසා. ඒකයි තදාහාර සම්භවං. ඒ හැම දෙයක්ම ආහාරයෙන් පවතිනවා. ඒකයි. ඒවා පවතින ආහාර උනේ. එතකොට ආහාර තියෙන තාක්කල් මොකද වෙන්නේ? ආන එක පවතිනවා.
එතට සකස් වෙච්චි දේවල් ආහාර දෙනවන ඒ තාකල් පවතින. ආහාර නැතිවනොත් මොකද වෙන්නේ? ඒ සකස් වෙච්චි දේ නැති වෙලා නිරුද්ධ වෙලා යනවා. ආහාර තියෙන තාකල් මොකද වෙන්නේ? අන්න ඒක පවතින. එතකොට ජීවිතේ අපි ගත්තාම හැම දෙයක්ම අපි අවබෝධ කරගන්න ඕන, සිහිපීටව ගන්න ඕනේ මොකක් හැටියටද? සකස් වෙච්ච දෙයක් හැටියට. එතකොට කෙනෙක් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ඒ අවස්ථාවවලදී ඒ අය ජීවිතේ හැම දෙයක්ම මොකක් හැටියට දකින්නේ? සකස් වෙච්ච. ඒක එසේක කියලා කියන්නේ ඒ හික්මන අය අවබෝධ කරගන්නවා මේ ජීවිතය කියන්නේ සකස් වෙච්ච දෙයක් හැටියට. ඒ අය පංච උපාදානස්කන්ධය ගත්තත් ඒ අය දකින්නේ ඒක සකස් වෙච්ච දෙයක් හැටියට. සලායතන ගත්තත් ඒක සකස් වෙච්ච දෙයක් හැටියට. බාහිර සලායතන ගත්තත් ඒ සකස් වෙච්ච දේවල් හැටියට. ඒ විදිහට හැම දෙයක්ම ඒ අය අවබෝධ කරගන්නවා අන සකස් වෙච්ච දේවල් හැටියට. ඒතර ඒ සකස් වෙච්ච දේවල් හැටියට අවබෝධ කරගෙන ඒ වගේම ඒවා පවතින හේතුවත් හොඳටම දන්න. ඒවා ආහාර නිසා පවතිනවා කියලා දන. ඒකයි. ඒතර ආහාර නිසා පවතිනවා කියලා හොඳට අවබෝධ කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ආහාර නිරුද්ධ කිරීමට සඳහා තමයි ප්‍රතිපදාවේ යෙදෙන්නේ. ඒ වගේම ආහාර නිරුද්ධ වීමත් ඒ සකස් වෙච්ච දේ නිරුද්ධ වෙලා යනවා කියලත් ඒ කට්ටියට අවබෝධය තියෙනවා. එතකොට අපි මේ ජීවිතේ උඩට අවබෝධ කරගන්න ඕනේ හැම දෙයක්ම සකස් වෙච්ච දේවල් හැටියට අවබෝධ කරගන්න ඕනේ. නමුත් සාමාන්‍ය ලෝකයාට මේව පේන්නේ මොකක් හැටියටද? තමන්ගේ දේවල් හැටියට පේන්නේ. මම මේ මාගේ මට අයිති කියලා තමයි පේන්නේ. මේ රූපය ගත්තත් සකස් වුණා කියලා අපිට තේරෙන මේක මම කියලා මගේ කියලා මට අයිති කියලා නিত্য සුඛ ආත්ම වශයෙන් තමයි පේන්නේ. ඒතකොට නিত্য සංඥාවේ ඉන්නකොට මේක සකස් වෙච්ච දෙයක් හැටියට පේන්නේ නැහැ. එතකොට වේදනා ගැන ගත්තත් එහෙමයි, සංඥා ගත්තත් එහෙමයි, සංස්කාර ගත්තත් එහෙමයි, විඥානය ගත්තත් එහෙමයි, පංච උපාදාන ස්කන්ධේම පේන්නේ අන්න මම මේ මාගේ මට අයිති කියලා. එතකොට මේ ධර්මය අවබෝධ කරගන්න නම් නිතර සිහ පිටව ගන්න ඕනේ මොකක් හැටියටද? මේවා සකස් වෙච්ච දේවල් හැටියට. ඒ වගේම මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ගත්තත් ඒවා නිරන්තරයෙන්ම සිහ තියෙන්න ඕනේ මොකද්ද? ඔව්, සකස් වෙච්ච දේවල්. ඒවත් මම මාගේ මටයි කියන දැක්මින් බලන්න හොඳ නැහැ. ඒ ඔක්කොම සකස් වෙච්ච දේවල් හැටියට බලන්න ඕනේ. ඊළඟට බාහිර රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවත් සකස් වෙච්ච දේවල් හැටියට අවබෝධ කර ගන්නවා. ඒ වගේම විඥානය ගත්ත චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, කිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ඒවත් සකස් වෙච්ච දේවල් හැටියට අවබෝධ කර ගන්නවා. ඒ වගේම චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ඒ වගේ ස්පර්ශ ආයතන හයත් අවබෝධ කර ගන්න ඕනේ මොකද්ද? සකස් වෙච්ච දේවල් හැටියට. ඊළඟට වේදනා හය ගත්තත් ඒත් අවබෝධ කරගන්න ඕනි සකස් වෙච්ච දේවල් හැටියට. සංඥා හය ගත්තත් ඒත් අවබෝධ කරගන්න ඕනි සකස් වෙච්ච දේවල් හැටියට. ඊළඟට සංස්කාර හය ගත්තත් ඒත් සකස් වෙච්ච නැතන් චේතනා. ඊළඟට තණ්හාව ගත්තත් ඒකත් මොකද්ද? ඒකත් සකස් වෙච්ච දෙයක් හැටියට බලන්න ඕනේ. ඒතර හැම දෙයක්ම සකස් වෙච්ච දේවල් හැටියට අවබෝධ කරගන්න. ඒතර සකස් වෙච්ච දේවල් වල ලක්ෂණ තමයි මොකද්ද? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතත් අඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙන, වෙනස් වෙමින් පැවැත්මක් තියෙනවා. ඒතර දෙයක් සකස් වුණොත් තියෙන්නේ ඒ ලක්ෂණ තමයි තියෙන්නේ. ඒතර ජීවිතේ සකස් වෙච්ච දෙයක් හැටියට දැක්කොත් මොකද වෙන්නේ? මේක අර මම මාගේ මට අයිති කියලා ග්‍රහණය කරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපි සිහිය උපදවා ගන්න ඕනේ. ඒ වගේම නෝනින් විමසලා අවබෝධ කර ගන්න ඕනේ ජීවිතය කියන්නේ සකස් වෙච්ච දෙයක් හැටියට. දැන් සෝතාපන්න වෙනකොට ඒ ඇයිට හැම දෙයක්ම මේ විදිහට සකස් වෙච්ච දෙයක් හැටියට තමයි පේන්නේ. දැන් දුක ගත්තත් දැන් අපිට දුක පැමිණෙනකොට අපි දකින්නේ මොකක් හැටියද? ඔව්, තමන්ගේ දෙයක් හැටියට. මට දුක ඇති වෙනවා, මගේ දුකක් හැටියට තමයි නිතරම පේන්නේ. දැන් සෝතාපන්න එහෙම නැහැ. ඒ අය මොකද වෙන්නේ? දුක කියන එක හොඳටම අවබෝධ කරගෙන තියෙනවා. දැන් සාමාන්‍ය බුදුරජාන් වහන්සේ කාලේ වුණත් දුක පිළිබඳව විවිධාකාර මත පෙන්වලා තියෙනවා. බොහෝ අය කියන්නේ සයන්කතන් දුක්ඛං, දුක කවුද? තමන් කරගත් එකක්. ඒකයි සයන්කතන් දුක්ඛං කියන්නේ තුම දුක කවුද? මම කරගත් එකක් කියලා තමයි ගන්නෙ. සයන්කතන් කියන්නේ ඒකයි. එහෙම නැත්නම් පරංකතන් දුක්ඛං, දුක අනුන් කරපු දෙයක් හැටියට දකිනවා. ඊළඟට එහෙම නැත්නම් ගොඩක් අය හිතන අදිච්ච සමුප්පන්න හේතු අප්‍රත්‍ය නෑ. එහෙම නැත්තම් තමන් සහ අනුන් එකතු වෙලා කරපු දෙයක් හැටියට දකින්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ ප්‍රධානම දුක ගැන කතා කරනකොට කට්ටිය ඒ විදිහට තමයි ගන්න. ඊළඟට වේදනා ගත්තත් ඒ විදිහට තමයි බොහෝසෙම ගන්න. එහෙම නැත්තම් කියනවා මේ දුක මේ ඉස්සර නිම්මාන හේතු මේ ලෝකේ මෙවුන් කාරයින ඒ අය තමයි මේ දුක මවලා තියෙන්නේ. එහෙම නැත්තම් කියනවා මේ අ හේතුවක්පත් හේතුවක් ප්‍රත්‍ය නැහැ. එහෙම නැත්තම් මේක තමන් කරගත්තා. එහෙම නැත්තම් කියනවා පුබ්බගත හේතු. මොකද්ද? පෙර කර්මයක් ඉලක් කියන. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ කාලේ නොඑක් විදිහට මේ දුක පිළිබඳව මතවාද තිබුණා. එතකොට ඒ අය කාටවත් මේ දුක සකස් වෙච්ච දෙයක් කියලා අවබෝධ වුණේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ ගෙමුත් අහලා තියෙනවා අන්‍ය තීර්ථක අය උන්වහන්සේ ආරාම වලට වැඩි අවස්ථාවල්දී මේ දුක තමන් කරාද, අනුන් කරාද, තමන් අනුල් දෙකල්ලම එකතු වෙලාද ඉබේද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ අයට උත්තර දෙනවා මේ දුක තමන් කරෙත් නැහැ, අනුන් කරෙත් නැහැ, තමන් අනුන් දෙකල්ල එකතු වෙලත් නැහැ, ඊළඟට ඉබේ හටගෙනත් නැහැ. උන්වහන්සේ කියනවා මම නම් කියන්නේ මේ දුක මොකද්ද? පටිච්ච සමුප්පන්නම්. අන හේතුවත් නිසා මොකද්ද සකස් වෙච්ච දෙයක්. ඒකයි පටිච්ච සමුප්පන්නම්. ඒතර උන්වහන්සේ පෙන්වනවා කිම් පටිච්ච පස්ස පටිච්ච කියලා. ස්පර්ශයෙන් තමයි මේ දුක සකස් වෙලා තියෙන්නේ කියලා සමස්තයම එක වචනයෙන් කියනවා. මුළු දුකම හට ගැනීම සකස් වීමේ ප්‍රධාන හේතුවක් කියලා. ඒ තමයි මොකද්ද? ස්පර්ශය. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ ලෝකයේ සමන බ්‍රාහ්මණයන් කියනවා නම් මේ දුක තමන් කරා කියලා උන්වහන්සේ කියනවා තදපි පස්ස පච්චය. ඒකත් මොකෙන්ද? ස්පර්ශපත්තිය. දැන් ගොඩක් අය කියන්නේ මේ දුක මම කරගත් එකක්, මම විඳවන්න ඕනේ කියලා කියනවා නේද? අපි බොහෝසෙන් කියන මේක මං කරගත්තින්ද මම විඳවන්න ඕනේ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ කියන්නේ ඒක මොකද්ද? තදපි පස්ස පච්චය. ස්පර්ශයෙන් තමයි දුක සකස් වෙලා තියෙන්නේ. ඒක මොකද මං කරගත්තනම් මට අයින් කරගන්න පුළුවන්ද වෙයිද? පුළුවන්. ඒයි මං කැමති නැත්තම් මං අයින් කරන. ඒකයි මම කරගත්තනම් අපිට ලේසි අයින් කරන්න. සකස් වෙච්ච හින්දා කරන්න දෙයක් නෑ. ඒ නිසා එහෙම ලේසියෙන් අයින් කරන්න බෑ. මගේ නම් අපිට අකමැති නම් අයින් කරලා දාන්න පුළුවන්. ඊළඟට සමහර අය කියන මේක අනිත් අය කරපු එකක් කියලා. ඒත් මොකද්ද? තදපි පස්සපච්ච එක 30% කියනවා. ඊළඟට තමන් සහ අනුන් දෙගොල්ල එකතු වෙලා කියනවා. ඒත් මොකද්ද? තදපි පස්සපච්චය. ඒ වගේම මේ දුක ඉබේ හටගත්ත කියලා තවත් කොටසක් කියනවා. ඒත් මොකද්ද? පස්සපච්චය. තදපි පස්සපච්චය. මොකද ස්පර්ශපත්තියෙන් තමයි මේ වෙන්නේ. අපි දන්නවා චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපයයි විඥානය එකතුනහම කියන මොකද්ද? තින්නම් සංගති පස්සෝ. ඒ කරුණු තුනේ එකතු දෙකින මොකද්ද? පස්සේ. පස්සපච්චය වේදනා. ස්පර්ශයට ගත්තොත් මොකද්ද හටගන්නේ? විඳින් හටගන්නේ. වේදනාපච්චය තණ්හා. ඒතර වේදනා හටගත්තොත් මොකද්ද හටගන්නේ? තණ්හා. තණ්හාපච්චය උපාදාන. ඒ තණ්හාව සකස් වුණොත් උපාදානේ සකස් වෙනවා. උපාදානපච්චය බහුව. අනුපාදාන ප්‍රතිභව. භවපච්චය ජාති. අන්නේ පුදුන මොනවද පුදුනේ? සකස්නේ මොනවද? කන්දානම් පාතු භවස්කන්ධ පහළ වුණා. ආයතනානම් පටිලාභ ආයතන පාණේක තමයි ಜಾති කියලා කියන්නේ. ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීම. ඒතරන්නේ සකස් වෙලා තියෙන මොකද්ද? අර ප්‍රස්වර්ෂපත්තියෙන් තමයි වෙලා තියෙන්නේ. ඒක තමන් කරා කිව්වත් අනුන් කරා කරත් වෙලා තියෙන මොකද්ද? ස්පර්ශපත්තියෙන් තමයි වෙලා තියෙන්නේ. මොකද ස්පර්ශයක් හටගත්තට පස්සේ තමයි මොකද්ද පහළ වෙන්නේ? වේදනා සංඥා චේතනා. ඒතර චේතනා තුලින් තමයි අන්න සකස් වෙන්නේ. සංස්කාර හැදෙන්නේ චේතනා තුලින්. ඒතර සංස්කාර තෝරනකටත් කියන්නේ රූපං රූපත්තාය. රූපෙන් රූපයක් හදනවා. වේදනා වේදනත්තාය. වේදනාවෙන් වේදනාවක් හදනවා. සංඥා සංඥත්තාය. සංඥාවෙන් සංඥාවක් හදනවා. සංස්කාරයෙන් ආය සංස්කාර සකස් වෙනවා. විඥානෙන් ආය විඥානය සකස් වෙනවා. එදර මේ ස්පර්ශ වුණාට පස්සේ තමයි මේ වේදනා ඊළඟට සංඥා චේතනා ඔය හැම දෙයක්ම සකස් වෙන්නේ මොකක් වුණාට පස්සේ? ස්පර්ශය. දැන් කර්මය ගත්තත් එහෙමයි. කර්මයේ නිධානයේ හැටියට පෙන්වන්නේ මොකද්ද? ඒත් ස්පර්ශය තමයි පෙන්වන්නේ. ඒතර බොහෝ දේ විතර්ක ගත්තත් එමේ විතර්කයේ වල හේතුව තමයි ඒ ස්පර්ශය. ඒතකොට මේ ස්පර්ශ වීම තුල අන්න මේ සකස් වීම සිද්ධ වෙනවා. ඒතකොට බුදුරජාන් වහන්සේ එකයි මේ හැම දෙයක්ම එකයි සකස් වෙච්ච දෙයක්. ඒතකොට සකස් වෙලා තියෙන මොකෙන්ද? ස්පර්ශය තුලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒතකොට ස්පර්ශය සකස් වෙනකොට ආන්නේම සකස් වෙනවා. එතන මේ සකස් වෙච්ච දුක අපි දැන් විඳිනවනේ. ඒ විඳින කොටත් මොකක්ද තියෙන්නේ? විඳින්නේ මොකෙන්ද? ඒ ස්පර්ශයෙන්. අඤ්ඤස්ත්‍ර පච්චයා පටිසංවේදීති නේතණ්ඨානං විජ්ජති. ස්පර්ශපත්තියෙන් තොරව විඳිනවා කියනක නේතණ්ඨානං විජ්ජති ඒක වෙන්නේ නැහැ. එතකොට අපි දුක විඳිනවා කියලා විඳිනකොට මම දුක් විඳිනවා කිව්වට වෙන්නේ මොකෙන්ද? ස්පර්ශපත්තියෙන් තමයි වෙන්නේ. ස්පර්ශ කරොත් විඳිනවා මිසක්ක වෙනතම මමේ මාගේ කියන අයිතියකින් විඳිනවා නෙමෙයි. ඒක ස්පර්ශ වුණොත් විඳින ස්පර්ශ නොකරොත් විඳින්නේ නැහැ. ඒක. ඒතර සාමාන්‍යයෙන් දුක් විඳිනකොට ඒකයි මම කරගත්ත දේ මම විඳිනවා කියලා කිව්වට ඇත්තටම විඳින්නේ මොකෙන්ද? ස්පර්ශයෙන් තමයි වෙන්නේ. ඊළඟට අනුන් කරා කිව්වත් එහෙමයි. අනුන් කරාට විඳින්නේ ස්පර්ශයෙන් කියනවා. තමන් අනුන් දෙගොල්ල එකතු වෙලා කරා කිව්වත් ඒත් විඳින්නේ ස්පර්ශයෙන්. ඊළඟට ඉබේ හටගත්ත කිව්වත් ඒත් ස්පර්ශයෙන් තමයි විඳින්නේ. ඒකයි හටගත්ත දේ පවතින මොකද්ද තියෙන්න ඕනේ? ආහාර තදාහාර සම්භවಂತಿ කියන්නේ ඒකයි. දුක කියන එක හටගත්තත් ඒක පවතින මොකද්ද තියෙන්න ඕනේ? ආහාර තියෙන්න ඕනේ. ආහාර නැත්තම් දුක පවතින්නේ නැහැ. ඒකයි දුක පවතින්නත් ආහාර අවශ්‍යයි. දැන් රහතන් වහන්සේලා ගත්තහම රහතන් වහන්සේලාට අතීත වශයෙන් දුක් සකස් වෙනවා. ඉදිරි උපදිනාම උන්වහන්සේලාට කර්ම සකස් වෙලා තියෙනවා. ඒ කර්ම නිසා හැබැයි උන්වහන්සේලා දුක් විඳිනවද? නැහැ. ඇයි ඒ? අර හටගත් දේ පවතින ආහාර නැහැ. ආහාර නිරුද්ධයි. ආහාර නිරුද්ධ වෙනද උන්වහන්සේලා දුක් විඳිනවා කියලා එකක් නැහැ. ඒක උන්වහන්සේලාට දුක් විඳින්නේ නැහැ. මොකද ඒ ආහාර නැහැ. ඒකයි. ඒතර හටගත් දේක් පවතින නම් මොකද තියෙන්නේ? ආහාර තියෙන්නේ. ඒතර රහත් වෙනකොට මොකද වෙන්නේ? ආහාර නිරුද්ධ වෙනවා. ආහාර නිරුද්ධ වුණා මේකයි උන්වහන්සේලාට ඒකයි ආය දුකක් විඳිනවා කියන එකක් නැහැ. නමුත් සකස් වෙච්ච දුක තියෙනවද නැද්ද? තියෙනවා. නමුත් ඒක විඳවන්නේ නැහැ. මොකද අර ඒක පැවැත්මක් නැහැ. පවතින ආහාර නැහැ. ඒකයි. ඒ නිසා උන්වහන්සේලා මානසික වශයෙන් උන්වහන්සේලා දුක් විඳින්නේ නැහැ. ඒකයි උන්වහන්සේලා දුක් මොකද්ද කරලා තියෙන්නේ? නිරුද්ධ කරලා තියෙනවා. ඒතර දුක් නිරුද්ධ වුණා කියන්නේ මොකද්ද? අර ආහාර තමයි නිරුද්ධ වුනේ. ආහාර නිරුද්ධ වුණ ගමන් දුක කියන එක නිරුද්ධ වෙලා යනවා. උන්වහන්සේලාගේ ඒකයි දුක් නිරුද්ධ වුණා කියන්නේ ඒ ආහාර නිරුද්ධ වුණා. ඒ නිසා දැන් සෝතාපන්නයිට ඒකට මොකද කියන්නේ? මේ ස්වභාවය අවබෝධ කරගෙන තියෙන. ඒකට ජීවිතයේ වෙන හැම දෙයක්ම දැන් දුක ගත්තොත් ඒ අය දන්න දුක කියන එක මොකද්ද? සකස් වෙච්ච දෙයක් කියලා අවබෝධ කරගෙන ඉන්නේ. හැබැයි ඒකට සමහරලාට දුක් විඳිනවද නැද්ද? විඳිනවා. ඒකට දුක් විඳින මොකද? තාම ආහාර සකස් වෙනවා ඒකට. ආහාර සකස් වෙන හින්දා මොකද වෙන්නේ? ඒකට දුක් විඳිනවා. ඒකයි. හැබැයි ඒකට දන්නවා මේ දුකේ හේතුව හොඳටම දන්න. මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ ආහාර නිසා මේක පවතින්නේ කියලා දන්න. ඒ නිසා මොකද කරන්නේ? නිතර මේ ආහාර නිරුද්ධ කරන්න හැබැයි මහන්සි ගන්න. ඒ ආහාර නිරුද්ධ කරගන්න. එතකොට ඒ අයත් විඳින ස්වභාවය මොකද වෙන්නේ? ගොඩාක් අඩු වෙනවා. ඒකයි ගොඩාක් අඩු වෙනවා. ඉතින් ඒ විදිහට සෝතාපන්න වෙනකොට ඒ දුක කියන එක ඒකට අවබෝධ කරගෙන තියෙනවා. දැන් අපිට සාමාන්‍ය තියෙන මොකද්ද? දුක කියන එක කරගන්නවා කවුරු හැටිද? මම කරගන්නවා. ඒකයි දුක මම කරගන්නවා. ඒක තමයි සාමාන්‍ය ලෝකයාගේ තියෙන ස්වභාවය. ඒතර මේ දුක සකස් වෙච්ච දෙයක් හේතුවක් නිසා පවතිනවා කියන අවබෝධයක් නැහැ. සෝතාපන්නයිට ඒක හොඳට තියෙන. ඒකට කියනවා අපරප්පච්ච ඥානි කියලා. පරප්‍රත්‍යයෙන් තොරවම තමන්ට ඒ අවබෝධය තියෙනවා. ඒ නිසා ජීවිතයේ දුක හට ගන්නකොට සාමාන්‍ය ලෝකයා වගේ මුලාවටපත් වෙන්නේ නැහැ. ඒකට හරියටම අවබෝධය කියන එක තියෙනවා. දැන් අපිට ජීවිතයේ දුක කියන තැන අපි නිතරම මුලා වෙනවා. ඒකයි අපිට දුක කියන එක හරියටම අවබෝධ කරගන්නවා කියන එක ලේසි නැහැ. අපි ගොඩාක් දුක හැටියට දකින්න කොහේ තියෙන එකද? බාහිර නිමිති වල තියෙන දෙයක් හැටියට. ඒකයි. බාහිර නිතරම දුක හදන නිමිති තියෙනවා. දැන් අපිට ඒක තමයි ප්‍රධාන දුක බවට පත් වෙන්නේ. එතකොට අපි නිතරම දුක් නැති කරන්න කියලා යන්නේ මොකද්ද? බාහිර නිමිති වෙනස් කරන්න යනවා. ඒකයි. දැන් සෝතාපන්න වෙනකොට එහෙම නෙවෙයි, හරියට මේක අවබෝධ වෙනවා. දුක කියන එක අවබෝධයි. එතකොට ඒ අවබෝධ නිසා ඒ අය දුකට කළ යුතු දේ හරියටම දන්න. ඒකයි. දැන් අපි සමහරලාට දුකට කළ යුතු දේම නෙවෙයි කරන්නේ. දැන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් මේක මොකද්ද? දුක. නමුත් බොහෝ දෙනෙකුට සමහරලාට මේක මොකද්ද කරන්න යන්නේ? මේ පංච උපාදානස්කන්ධ මොකක් කරන්නද යන්නේ? ඒකත් නිරුද්ධ කරන්න සමහරට බලනවා. ඇයි? දුක හින්දා. පංච උපාදානස්කන්ධේ දුක හින්දා පංච උපාදානස්කන්ධේ නිරුද්ධ කරන්න යනවා. ඇතරම් පංච උපාදානස්කන්ධේ මොකද්ද කරන්න කියලා තියෙන්නේ? දුක, දුකට මොකද්ද කරන්න කියලා තියෙන්නේ? ආ, නවබෝධ පරිඤ්ඤය කියලා කියන්නේ දුක්ඛං පරිඤ්ඤය. දැන් විඥානය ගත්තත් දැන් විඥානේ මොකද්ද? පරිඤ්ඤය ධර්ම. විඥානේ නිරුද්ධ කරන්නේ නැහැ. දැන් රහත් උනාට පස්සේ රහතන් වහන්සේලාට විඥානේ නිරුද්ධයිද? නැහැ. විඥානේ පවතිනවා. ආන විඥාණයට අර උන්වහන්සේලා මොකද දෙන්නේ? බැඳිලා මොකුත් නැහැ. මොකද විඥාණය අවබෝධ කරගෙන තියෙන්නේ. ඒකයි. ඒ විඥාණය හටගන්න උපකාර වෙන ආහාර නිරුද්ධ කරලා තියෙන්නේ. ආහාර පමණයි නිරුද්ධ කරලා තියෙන්නේ. එහෙම නැතු විඥාණය නිරුද්ධ කරලා නැහැ. ඒකයි ඒක අවබෝධ කරගන්න. විඥාණය නිරුද්ධයි කියලා කිව්වට නිරුද්ධ වෙන්නේ මොකද? විඥාණයේ සම්බන්ධව තියෙන තණ්හාව, අවිද්‍යාව තමයි නිරුද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැතු විඥාණය උන්වහන්සේලාගේ පවතින. ඊළඟට වේදනාව ගත්තත් එහෙමයි. රාතන් වහන්සේලාට වේදනාව දැනෙනවද නැද්ද? දැනෙනවා. වේදනාව දැනෙනවා. ඒකයි කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් බුදුරජාන් වහන්සේ ගිහිල්ලා අහනවා, කච්චිතේ කස්සප කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති. කාශ්‍යප කොහොමද මේ වේදනාව අඩු වෙනවද වැඩි වෙනවද ඉවසන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට කියනවා සාමාන්‍ය වේදනාවේ ස්වභාවය කියනවා, නමේ බන්තේ කමනීයන් ස්වාමිනේ, මේ වේදනාව විවසන්න පුළුවන් එක නෙවෙයි. සාමාන්‍ය කයට තියෙන ස්වභාවය ගැන තමයි කියන්නේ. කයට මේ වේදනාව දරා ගන්න පුළුවන් ස්වභාවයක නෙවෙයි. නමේ බන්තේ කමනීයන් න යාපනීය, මේක යැපෙන්න පුළුවන් එක නෙවෙයි. බහල්ලා මේ දුක්ඛා වේදනා, මගේ මේ දැඩි දුක් වේදනා මොකද වෙන්නේ? අභික්කමන්ති, මේක වැඩි වෙනව නෝපටික්කමන්ති, අඩු වෙන භාවයක් පේන්නේ නැහැ. ඒතර ඒකයි උන්වහන්සේලාටත් වේදනාව අපිට වගේම දැනෙනවා. හැබැයි වේදනාවත් අල්ලගෙන උපාදාන කරගන්න නැති එක විතරයි. මොකද මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ රහත් උනේ දවස් කීයකින්ද? සාමාන්‍ය කෙනෙක් ඇටිට පැවිදිලා දවස් කීයද හිටියේ? දවස් 7යි. උන්වහන්සේ දවස් 7යි සාමාන්‍ය කෙනෙක් ඇටි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා සාමාන්‍ය කෙනෙක් ඇටිට දවස් 7න් උන්වහන්සේ අරිහත් වෙට පත් වෙනවා. ඒතකොට ලෙඩ වෙනකොට උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වශයෙන් ඉන්නකොට තමයි ලෙඩ වෙන්නේ. එතකොට ඒකයි උන්වහන්සේලාටත් ඒ වේදනාව කියන එක දැනෙනවා. ඒතර සාමාන්‍ය විවාහයෙන් උන්වහන්සේලාත් කතා කරනවා. කයට ඇති වුණාම ඒක අඩු වෙනවද වැඩි වෙනවද ඒවා උන්වහන්සේලා ඔක්කොම දන්නවා. එහෙම නැත්නම් වේදනාවක් නැහැ, එහෙම මේකක් නැහැ. අනේ ඒක. ඒතර වේදනාවේ ස්වභාවය හොඳට දන්නවා. අනේ ඒකයි. සෝතාපන්න කෙනෙක් වුණත් එහෙමයි. ඒකනේ අර අනාථපිණ්ඩික සිතුමා කියන්නේ තමන්ගේ වේදනාව පිළිබඳව නේද? වේදනාවේ ස්වභාවය කියනවා මේ ඔළුවට අර නූලක් දාලා දෙපැත්ත අදිනවා වගේ කියන සීස වේදනා. කකුල් වලට පටියක් දාලා අදිනවා වගේ තමයි කකුලේ වේදනා. ඊළඟට බඩවැල් කපනවා වගේ තමයි කුසේ තියෙන වේදනා. අර වේදනා ඔක්කොම ස්වභාවය දැනෙනවා. අනේ ඒකයි. වේදනා ඔක්කොම ස්වභාවය උන්වහන්සේලා ඒ අය ඔක්කොම දන. හැබැයි ඒ වේදනා පිළිබඳ අවබෝධ කරගෙන තියෙනවා. එතකොට මේ රූප ගත්තත් වේදනා ගත්තත් සංඥා සංකාර විඥාන මේ පංච උපාදාන ස්කන්ධයේම එතකොට පරිඤ්ඤය ධර්මයක් මිසක්ක ඒව නිරුද්ධ කරනවා නෙවෙයි. මේකයි. ඒව නිරුද්ධ කරන ධර්මතාව නෙවෙයි, අවබෝධ කරගන්නවා. එතකොට නිරුද්ධ කරන්නේ මොකද්ද? ඒ සකස් වෙච්ච දේ පවතින ආහාර තියෙන. ආන්නේ ආහාරය තමයි නිරුද්ධ කළ දාන්නේ. මොකද්ද? ආහාරය නිරුද්ධ කළ දාන්නේ. ආහාර නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ආන්නේ ධර්ම ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. ඒකයි. එතකොට ආහාර නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙලා යනවා. එතකොට අපි දැන් සලායතන නිරුද්ධ කරනවා. රහතන් වහන්සේලා කියලා කියනකොටම සිහිය උපදින්න ඕනේ මොකද්ද? පස්ස නිරෝධයි කියලා කියන රහතන් වහන්සේලාට සලායතන නිරෝධයි කියලා. එතකොට අපිට සිහිය උපදින්න ඕනේ මොකද්ද? රහතන් වහන්සේලාට සලායතන නිරුද්ධයි කියනවා. එහෙනම් ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ කියන එක නෙවෙයි. නිරුද්ධයි කියනකොට මොකද්ද නිරුද්ධ වෙලා තියෙන්නේ? ඒකට තියෙන තණ්හාව අවිද්‍යාව තමයි නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. පස්ස නිරෝධයි කියන එන රාතන් වහන්සේලාට දේවල් ස්පර්ශ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මොකද රාතන් වහන්සේලා අර ස්පර්ශ නිරෝධය කිනුට ආධ්‍යාත්මික බාහිර ආයතනයන්ට උන්වහන්සේලා බැඳිලා නැහැ. ඒ නිසා උන්වහන්සේලා ඒවත් එක්ක මිස් වෙන්නේ නැහැ. තණ්හා සහගතු මිස් වෙන්නේ. ඒ නිසා කියන පස්ස නිරෝධයයි. ඒතර පස්සේ තෝරන කොටත් ඒකයි කියන්නේ තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක මිස් වීමට තමයි පස්ස කියන්නේ. මිස් වෙනවා. රහතන් වහන්සේලාට මිස් වෙන්නේ නැහැ. ඒකයි. කියනවා රහතන් වහන්සේලාට ඒ වේදනාව හට ගන්නකොට උන්වහන්සේලා ඒ ස්වභාවය අඳුන. ඒ නිසා අර ඒ අරමුණුත් එක්ක උන්වහන්සේලාගේ හිත බැඳිලා මේ වෙලා යන්නේ නැහැ. අර කියන්නේ භාග්‍යතුන් වහන්සේටත් ඇස් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ රූප බලනවා. හැබැයි සුවිමුත්ත චිත්තෝ භග භාග්‍යතුන් වහන්සේ කවුද? නිදහස් වෙච්ච කෙනෙක්. අනු උන්වහන්සේලා ඒවත් එක්ක බැඳිලා මුලා වෙලා යන්නේ නැහැ. ඒතර අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ එකයි මේ දුක ගත්තොත් එහෙම දුක නැති කරනවා නෙවෙයි. ඒකයි දුක මොකද්ද කරන්නේ? අවබෝධ කරගන්නවා. ඒතර බාහිර ලෝකේ දුකයි කියන ඒවත් මොකද කරන්නේ? ඒවත් අවබෝධ කරගන්නවා මිසක් නැති කරන දේවල් නෙවෙයි. බාහිර ඇති වෙන අපිකම අපිට නිතරම කෙනෙක් බයිනවා නම් අපි දකින එක බාහිර තියෙන අපිට දුක. වෛරක්කාරේ තරහකාරේ අපිට ඉන්නවා නම් ඒක බාහිර තියෙන දුක. අපි ඒක දුකක් හැටියට දකිනවා. ඇත්තට මේක දුකක් කියන්නේ දුක්ඛ නිමිත්ත. මොකද දුක ඇති කරන ස්වභාවයක් පමණයි. ඒකම නෙමෙයි දුක. ඒකයි. දුක නිතරම සකස් කරන්නේ කොහෙන්ද? අභ්‍යන්තරිකව සකස් කරන එක. අරක දුක්ඛ නිමිත්තක් පමණයි. අපි දැන් රහත් වුණොත් එහෙම හිට බාහිර ලෝකේ එතකොට අපිට දුක් කියලා එක නෑ. මොකද රහතන් වහන්සේට කවුරු හරි බැන්නොත් ප්‍රශ්නයක්ද? නෑ. ආන්න එක. එතකොට මේ බාහිර ලෝකේ ඒ නිමිත්ත රහතන් වහන්සේලා බාරගන්නේ. එතකොට බාහිර ලෝකේ දුකක් කියලා එකක් තියෙනවා. දැන් රහතන් වහන්සේ නමකට කවුරු හරි බයිනකොට එයාට දුකක් ඇති දෙන්නේ නැද්ද වෙන කෙනෙකුට? එයාට දුක. අනේ මෙයා රහතන් වහන්සේට බයිනවන කියලා එයා දුක් විඳිනවා. නේද? එහෙම වෙන්නේ නැද්ද? වෙන සාමාන්‍ය මිනිහෙක් කිව්වොත් එයාට අන්න දුකක් ඒක. එයාට විශාල ප්‍රශ්නයක් ඒක. එයා ඒකෙන් කම්පා වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, මැසිලි වෙන ගන්න පුළුවන්, නොයේ දේවල් වෙන්න පුළුවන්. ඒතර හැබැයි රහතන් වහන්සේට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි. ඒතර බාහිර ලෝකේ අපි හොඳට අවබෝධ කරගන්න ඕනි ඇත්තටම දුක්ඛ නිමිති තමයි තියෙන්නේ. ඒතර දුක කියන එක සකස් වෙන්නේ ආහාර තිබුණොත් පමණයි. ආහාර නැත්තම් දුක් සකස් වෙන්නේ ඒකයි. ඒකයි තදාහාර සම්භවන්ත ඒක ආහාර නිසා පවතින එක. ඒකයි. දුක ගත්තත් ආහාරයේ තියෙන තාක්කල් තමයි තියෙන්නේ. ආහාර නැතුනොත් පස්සේ ඒකයි අපි සාමාන්‍ය විහාරෙන් කරන රහතන් වහන්සේලා දුක් නැති කරා කියලා කියනවා. නිරුද්ධ කරා කියලා කියනවා. ඒද රහතන් වහන්සේලා දුක් නිරුද්ධ කළා කියලා කියනකොට අපි දකින්න ඕනේ දුක් උපදවන ආහාර තමයි නිරුද්ධ කළ තියෙන්නේ. හේතුව තමයි නිරුද්ධ කළ තියෙන්නේ. හේතුව තමයි මේ අවිද්‍යාවත් තණ්හාවත්. ඒ නැත්තම් සියලුම කෙලෙස් ස්වභාවයන්. ඒකයි රහත් වෙනකොට මොකද්ද කියන්නේ? කීනාසව. ආශ්‍රව මොකද්ද කළා තියෙන ඔක්කොම ෂේ කළා දාලා. ඒ නිසා තමයි උන්වහන්සේලා අන්න දුක් විඳින්නේ නැත්තේ. දුකින් නිදහස් කියලා කියනවා. හැබැයි රහතන් වහන්සේලාගේ කයට දුක කියන එක නැහැ. ඒකයි රහතන් වහන්සේලාත් ලෙඩ වෙනවා. රහතන් වහන්සේලාට කර්ම විපාක ප්‍රතිසන් දෙනවද නැද්ද? කර්ම විපාක තියෙනවනේ උන්වහන්සේලාට ප්‍රතිසන් දෙනවා. ඒ වගේම උන්වහන්සේලාට මිනිස්සු නිඳහ කරනවා, අපහාස කරනවා, ඈ කරන්න පුළුවන් ලෝකේ තියෙන ඔක්කොම ටික රහතන් වහන්සේලාටත් මිනිස්සු කරනවා. හැබැයි ඒකකින්වත් උන්වහන්සේලා විඳවන්නේ නැහැ. වචනෙන්ද කියන උන්වහන්සේලා කවුද? දුකින් නිදහස් වෙච්ච අය. හැබැයි අපි කියන දුක උන්වහන්සේලාට එහෙමම තියෙනවා. ඒතර සාමාන්‍ය කෙනෙක් ගත්තොත් එයාට ඒව වුණොත් අනේ රහතන් වහන්සේට දුක් ඇති වෙනවා කියලා එයා දකිනවා. එතකොට රහතන් වහන්සේගේ දුක් කාගේ දුක් හැටියටද ගන්නෙ? ඒවත් තමන්ගේ දුක් හැටියට එයාට ගන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ ගන්නේ නෑ. එයා ගන්නවා ඒව දුක්. අනේ මගේ රහතන් වහන්සේට මෙයා බැන්න කියලා ගන්න පුළුවන්. නේද? ඒකයි. එතන සාමාන්‍ය කෙනා ඒකේ බාහිර තමයි දුක තියෙන්නේ කියලා එයා දකින්න. නමුත් රහතන් වහන්සේ බාහිර දෙයක් හැටියට ඒක නිමිත්තක් කියලා දන්න. ඒක නිමිත්තක් පමණයි. නිමිත්ත බාරගත්තොත් පමණයි. ඒකයි අපිට ඇත්තටම මේ දුක කියන එක නිදහස් වෙන්න පුළුවන්. දුකින් නිදහස් වෙන්න පුළුවන් මේක බාහිරව පවතින නිමිත්තක් පමණක් නිසා. සැබෑ දුක කියන එක නිර්මාණය වෙන්නේ අභ්‍යන්තරිකව. ඒකයි. සැබෑ දුක නිර්මාණය වෙන්නේ නිතරම අභ්‍යන්තරිකව. ඒතර බාහිර නිතරම නිමිති පමණයි තියෙන්නේ. ඒතර බාහිරම දුක තිබුණා නම් මොකද වෙන්නේ? අපිට දුක් අඩුයිද වැඩියිද? බාහිර දුක තිබුණන දුක අඩු වෙන. ඇයි ඒ? අතීතයේ ගුඩු රාතන් වහන්සේල පහළ වෙලා දුක් නැති කරන්නේ. එතකොට අපිට දුක් හොට්ටයි තියෙන්නේ නේද? දැන් බාහිර දුක තිබුණා නම් එහෙමනේ. කෝටි ගණන් ලක්ෂ ගණන් රාතන් වහන්සේලා පහළ වුණා. ඒ රාතන් වහන්සේලා අපි කියන්නේම මොකද්ද? රාතන් වහන්සේලා දුක් නැති කරා කියලා මොනි කියන්නේ? නේද? රාතන් වහන්සේලා දුක් නැති කරා. ඒතර රාතන් වහන්සේලා දුක් නැති කරපුවාම අනිත් අයට බොහොම පොඩ්ඩක් වෙන්න ඕන. නේද? බොහොම පොඩ්ඩක් වෙන්න ඕන. ඒතර රාතන් වහන්සේලා ඒකයි දුක නැති කරේ නැහැ අපි වචනේ කිව්වට මොකද කරලා තියෙන්නේ? පරිඤ්ඤය. දුක නැති කරා කිව්වොත් එතන තියෙන්නේ මොකද්ද? දුක හට උපද්දවන හේතුව නැති කරා. ආහාරය නිරුද්ධ කරා. ආහාරය නැතුණු ගමන් ආය පැලවෙන්නේ ඒකයි. ආය සකස් වෙන්නේ ඒකයි. ගහක් වුණොත් ගහට ආහාර නොදුන්නොත් මොකද වෙන්නේ? ගහ මැරෙලා යනවා. ආනිකයි. රහතන් වහන්සේලාගේත් ඒකයි. උන්වහන්සේලා ජීවත් වෙලා ඉන්නකොටම දුක් නිරුද්ධ කරලා ඉන්නේ. ආනිකයි. උන්වහන්සේලා දුක් නිරුද්ධ කරා කියන තියෙන්නේ මොකද්ද? හදන හේතුව තමයි නිරුද්ධ කරේ. අර නිමිති ටික එහෙමම තියෙනවා. රහතන් වහන්සේලාට 100ක් විතර වුණ විරුද්ධකාරයෝ හිටියනම් රහත් වෙන්න ඉස්සෙල්ලා රහතුණා මේ 100 මොකද වෙන්නේ? එහෙමම ඉන්නවා. ඒ අය රහත් වුණොත් නැත්තම් ඒ අයගේ ස්වභාවය මොකද වෙන්නේ? එහෙමම ක්‍රියාත්මක කරනවා. රහත් වෙන්න ඉස්සෙල්ලා පුජ්‍යලයා ඉතාම දරුණු නපුරු කෙනෙක් හැටියට ඒ අය දැක්කම රහත් වුණාමත් කොහොමද දකින්නේ? ඒ විදිහටම තමයි. අය රහත් වුණායි කියලා රහත් කෙනෙක් හැටියට දකින්නේ නැහැ. රහත් වුණාට පස්සේ තිබුණු වෛරය තරහ වැඩි වෙනව මිසක්ක අඩු වෙන්නේ නැහැ. සමහරට වැඩි වෙන්න පුළුවන්. ඇයි? බිම්බලාගෙන යනවා දකින්නකොට නේද? කරබන ඉන්නවා දකින්නකොට ඒවටත් කේන්ති යනවා ඊට පස්සේ. ඇයි ප්‍රතිචාර නැති වෙනකොටත් මිනිසුන්ට නේද? මේක හොඳට පාටිය තියෙනවා පාටි අඩු වුණාම කැමති නැහැ. ඒතකොට අර ප්‍රතිචාර අඩු වෙනකොට tempත් යනවා එනකොට ඒ හැමතැනදීම සමන්ලාට අරයට කේන්ති යන්න පුළුවන්. මේක මුල් අවස්ථාවේ පහු යනකොට තමයි අඩු වෙන්න පුළුවන්. නමුත් මුල් අවදීදී බොහෝ දුරට කේන්තිය වැඩි වෙන්න ඉතින් එතකොට ඒකයි රහතන් වහන්සේ මේ බාහිර ලෝකේ ඒකයි උන්වහන්සේට ඒ තියෙන නිමිති ටික එහෙමම තියෙනවා. එතකොට පිරිනුවම් පානකම් අර අයගෙන් වෙන දුක් මොකද වෙන්නේ? සකස් වෙන්න පුළුවන්. ඒකයි. නමුත් ඒවා ඒ දේවල් එකක්වත් උන්වහන්සේ බාරගන්නේ නැහැ. ඒක මොකද? ආහාර නිරුද්ධයි. ඒ නිසා සක අරහෙන් හටගත්තර මෙහි කෑම දෙන්නේ නැහැ. කෑම දෙන්නේ නැතිනම් මොකද වෙන්නේ? පවතින්නේ නැහැ. නිරුද්ධ වෙලා යනවා. කෑම දුන්නොත් තමයි පවතින්නේ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා ඒකයි උන්වහන්සේලා හොඳට මේ දුක කියන එක අවබෝධ කරගෙන ඒකෙන් සම්පූර්ණම නිදහස් වෙලා තියෙන්නේ. ඒකයි. ඒතර අපි දැනගන්න ඕනේ දුක කියන එක එකයි පරිඤ්ඤය ධර්මයක් මිසක් නැති කරන ධර්මයක් නෙවෙයි. නමුත් අපිට ඇත්තටම බාහිර ලෝකෙම දුක තියෙනවා පේනවා. ඒ නිසා අපි නිතරම බලන්නේ අර බාහිර ලෝකයේ දුක්ඛ නිමිති ටික අඩු කරන්න තමයි අපි වෑයම් කරන්නේ. ඒ සඳහා තමයි මුළු ජීවිතේම අපි කැප කරන්නේ. ඉතින් අපි හොඳට නමුත් මේ ධර්මයට ආවහම අපි හොඳටම අවබෝධ කරගන්න ඕනි මේ බාහිරව තියෙන්නේ දුක්ඛ නිමිති පමණයි. දුක නෙවෙයි. දුක කියන්නේ සම්පූර්ණ මොකද්ද? ආධ්‍යාත්මිකව හැදෙන එක. මේකයි. ආධ්‍යාත්මික හේතු තියෙනකන් තියෙන එකක් පමණයි. හේතු නැතුනොත් ඒ දුක මොකද වෙන්නේ? නැති වෙලා යනවා. හේතු තියෙනකන් තමයි ඒක පැවැත්මක් තියෙන්නේ. ඒකයි තදාහාර සම්භවං කියන්නේ ඒකයි. සම්භවය කියන්නේ පැවැත්ම. පැවැත්ම තියෙන්නේ මොකක් තියෙන තාක්ද? ආහාර තියෙන තාක්කත්. ඒකයි. ඒ ආහාර නැතුනම් පස්සේ එවයින් නිදහස් වෙච්ච පුද්ගලයන් හැටියට තමයි කතා කරන්නේ. ඒකයි රහතන් වහන්සේලාට ඔක්කොම නිරෝධ කරන්නේ. සලායතන නිරෝධයි. ඊළඟට කියනවා මොනවද? ස්පර්ශ නිරෝධයි. ඒ නිරෝධයි නිරෝධයි කියනකොට මොකද්ද නිරුද්ධ වෙලා තියෙන්නේ? අර ඒවා පවතිනද උපකාර වෙන ආහාර උන්වහන්සේලාගෙන් අන්න නිරුද්ධ කරලා තියෙන. ඉතින් ඒ නිසා මේ නිරෝධය කියනකොට අපි හොඳට දැනගන්න ඕනේ නැතුව මේ භාවනා කරන යනකොට අපි මේ පංච උපාදානස්කන්ධය නොදෙනියන් අපි භාවනා කරනව නෙවෙයි. එහෙම නොදෙනියන් භාවනා කරන්න පුළුවන්. ඒ භාවනාවට මොකද කියන්නේ? අසඤ්ඤ භාවනා කියලා. මේ අසඤ්ඤ භාවනා කියන්නේ මොකද? මේවා හඳුනා ගන්න තාක්කල් ප්‍රශ්නයක්. ඒ නිසා මොකද වෙන්නේ? හඳුනා නොගෙනන තත්ත්වෙට පත් කරගන්න. ඒකට කියන අසඤ්ඤ භාවනා. ඒ අසඤ්ඤ භාවනා කරා කියලා දුකින් නිදහස් වෙන්නේ නැහැ. తాවකාලික මොකක්ද වෙන්නේ? යටපත් කර ගැනීමක් කරගන්න පුළුවන්. ඉතින් බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලා බොහෝ අය ඒ தත්ත්වේ කල්පනා කරනවා. මොකද එයා හිතනවා ප්‍රධාන එක තමයි හිතන එක ප්‍රශ්නයක්. මොකද්ද? සිතවිලි හිතට ගලාන එන එක ප්‍රශ්නයක්. ඒ නිසා එයා හිතනවා මේ හිතවිලි එන්නේ නැත්නම් මොකද වෙන්නේ? හරිනේ. හිතවිලි එන්නේ නැත්නම් හරි. හිතවිලි එන එකනේ ප්‍රශ්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? සිතවිලි නිරුද්ධ කරනවා. කියන්නේ හිතවිලි නැති කරනවා. එහෙනම් හිතවිලි නැති කරා නම් ඉඳහස්. දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දවසක් කියනවා යතෝ යතෝ මනෝ නිවාරේ යම් යම් අරමුණු වලින් මේ මනස අයින් කරගත්තනම් හරිම හොඳයි. සබ්බත්වසෝ මනෝ නිවාරේ. ඒ නිසා හැම අරමුණකම මනස අයින් කරගත්තනම් හරි කියලා. ඒ කියන්නේ කිසිවක් නොහිතා හිටියනම් හරි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම හිතන එක, එහෙම කරන එක වැරදි කිව්වා. යමක් සිටීමෙන් අකුසල් වෙනවනම් ආන්නේ දේ තමයි අයින් කරන්න ඕන. යමක් කල්පනා කිරීමෙන් කුසල් වෙනවනම් ඒක ආන්න දිනු කරන්න ඕන. ඒක පුරුදු කරන්න කියනවා. ඒකනේ දැන් යෝනිසෝ මනසකාර අයෝනිසෝ දැන් අයෝනිසෝ මනසකාරය කියන එක විතරයි නොකර ඉන්නේ. යෝනිසෝ මනසකාරය මොකද්ද? කරනවා. ඒක නිරුද්ධ කරන්නේ නැහැ. ආන්න ඒකයි. ඒතර කල්පනා කරන හිඳන මට ප්‍රශ්නේ කියලා කල්පනා නොකර ඉන්නේ කල්පනා නොකර ඉන්නේ මොනවද? අකුසල් සිතවිලි කල්පනා කරන්නේ, කුසල සිතවිලි මොකද කරන්නේ? ඔක්කොම කල්පනා කරනවා. අනේ ඒක. ඒතර ඒ අවශ්‍යතාවය තිනකන් ඒක කල්පනා කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ නම පහළ වෙන ඉසල ගොඩාක් අයගේ ඒ මතයට ඇවිල්ලා අය භාවනා කළා. මොකද ඊට පස්සේ ඇයට මොකුත් දන්නේ නැහැ. භාවනාව ඉන්න පුළුවන් කිසිම අරමුණක් මනසට එන්නේ නැහැ. එතකොට ඒ අය හිතන්නේ මොකද්ද ඒක? නිර්වාණය කියලා හිතනවා. නිරුද්ධ වෙලා ආන්නේ නිරුද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර නිරුද්ධයි. ඉතින් ඒතකොට නිර්වාණය කියලා තමයි දකින්නේ. ඒතකොට ඒකේ ඕන තරම් ඉන්න පුළුවන්. ඒ සමාධි ඉන්න තාක්කල් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙ මුත් මොකද වෙන්නේ? සංස්කාර. ඒක සකස් වෙනවා ඊට පස්සේ ගිහිල්ලා උපදින කොහේද? අසඤ්ඤ ලෝකේ. ඒකේ ඉන්න තාක්කල් මොකුත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි ඒක අවශ්‍යති වුණාට පස්සේ ඔන්න ආයෙන. ඒතකොට තමයි ඔන්න ආයි දුක කියන කාය මුල ඉඳලම ඒ විදිහටම තියෙනවා. ඒක හරියට ප්‍රශ්නයක් තියෙනකොට නිදි පෙති බොනවා වගේ. ඇල්ලා හිටියොත් ප්‍රශ්නේ හින්දා මොකද කරන්නේ? නිදි පෙති බොනවා. නිදි පෙති බීලා ඉන්න තාක්කල් ඔව් නැත්තම් මිනිස්සු කසිපු වන්නේත් ඒකනේ. කල්පනාව තියෙන හින්දා ප්‍රශ්නයක්. ඒ නිසා මොකද වෙන්නේ? ඈ සීවිකල් කරගන්න. එතකොට ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? ඉතින් හොඳට බීලා බීලා හැමදාම ඉන්නකොට ප්‍රශ්න නැහැ වගේ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ගොඩක් අය බීමට ඇබ්බැහි වෙන්නේ. මොකද ඒ කාලේ පුරුතුල යට කිසි ගැටලුවක් නැහැ. තරහකාරයෝට ඊට පස්සේ මචං කියලා කතා කරන්න පුළුවන්. ඒ දන්නේ නැහැ. ආන එකයි. හැබැයි වෙරි හින්දුනට පස්සේ ආයේ අරයා තරහකාරයා වෙනවා. ආන එකයි. ඒකයි ස්වභාවය. ඉතින් ඒ විදිහට අර සාමාන්‍ය ඒකයි අර දුක හරියට අවබෝධ නොකරොත් මොකද වෙන්නේ? අර ඒ විදිහේ ක්‍රියාවන්ට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ පංච උපාදාන ස්කන්ධයන් අවබෝධ කරන ධර්මතා මිසක් අයව නිරුද්ධ කරන ධර්ම නෙවෙයි. මේක ඒවා අවබෝධ කරගන්න. ඒක පරිඤ්ඤය කියන්නේ අවබෝධ කරගන්න. එතකොට ඒක හටගන්න හේතුව පමණයි නැති කරන්නේ. ඒක පරිඤ්ඤය වෙනකොටම තමයි හේතුව නිකම්ම නැති වෙලා යනවා. මොකද ඒ තණ්හාව කියන එක පවතින්නේ මොකේ තුලද? දුක තුලම තමයි තියෙන්නේ. දුක තුලම තමයි තණ්හාව කියන එක පවතින්නේ. එතකොට ඒකයි දැන් අපිට සාමාන්‍යයෙන් ගත්තොත් සිතට සිතුවිලි එනවා සමහරලාට කෙලෙස් සිතුවිලි. දැන් ඒ කෙලෙස් සිතුවිලිත් එක්ක මොකද වෙලා තියෙන්නේ? අපේ සිත බැඳිලා තියෙන්නේ. ඉතින් අවබෝධ කරගන්න තාක්කල් අපිට ඒක දුකක් හැටියට කීතර පේන්නේ නැහැ. ඇයි? ඒ සිතුවිලි වලට අපි කැමති. ඒ කැමැත්ත තියෙන තාකල් අපි දන්නේ නැහැ ඒක දුකක් කියලා. නිමිති ගත්තත් එහෙම බාහිර දැන් අපි කවුරු හරි මැරෙනවා. දැන් අපි හිතන්නේ මොකද්ද? දැන් මැරිච්ච නිසා දුකයි කියලා වෙනවා. ඊට පස්සේ අර අයිමීච්ච දෙයට අපි මොකද කරන්නේ? හිත බැඳෙනවා. අනේ ඒ බැඳුනට පස්සේ ඒක කල්පනා කර කර හැමදාම අනේ දුක් විඳිනවා. අනේ එතකොට අපි ඒ දුක් නිමිත්තට මොකද වෙන්නේ? අපි කැමති වෙනවා. කැමති වෙච්ච තාකල් අපි කීයටවත් කවුරු කිව්වත් අතාරින්නේ. ඉතින් ඒක පවත්ත පවත්ත මොකද වෙන්නේ? දුක් විඳිනවා. ඉතින් ඒක එතකොට ඒක පවතින අර ආහාර නිසා ආහාර පාවිච්චි කරන තාක්කල් මොකද වෙන්නේ? ඒක නිතරම සකස් වෙනවා. දැන් බලන්න අපිට තියෙන ප්‍රශ්න දුක් හැම වෙලේම තියෙනවද? හැම වෙලේම නැහැ. ආහාර දෙන වෙලාව විතරයි තියෙන්නේ. ඒකයි. ආහාර දෙන වෙලාව විතරයි තියෙන. ආහාර දුන්න ගමන් තියෙනවා. ආහාර නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? නැතිලෑ. දැන් නැතත් ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික හැම වෙලේම තියෙන්නේ එහෙම නැහැ. වරින් වර ඒවා සකස් වුණු ගමන් අපි ඒකට දෙනවා මොකද්ද? ආහාර දෙන. ආහාර දුන්න ගමන් ඔන්න පවතිනවා. පැය භාගයක් ආහාර දුන්න පැය භාගයක් පවතිනවා. එතනින් ආහාර නැතර වෙච්ච ගමන් අරක නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ ස්වභාවය ගැන හොඳට අපි අවබෝධ කරගන්න ඕනි. ජීවිතය කියන්නේම සකස් වෙච්ච දෙයක්. මේ සකස් වෙච්ච දේවල් ආහාර තින තාක්කල් මොකද වෙන්නේ? පෝෂණය වෙනවා. ඒ නිසා ආහාර නොදී ඉන්න තමයි පුළුවන් තරම් වෑයම් කරන්න ඕනේ. අන්නේ ආහාර නොදී හිටියොත් අපිට දේවල් වලින් හටගන්න දුක අවම කරගන්න පුළුවන්. ඉතින් ආහාර නොදී ඉන්න ඕනේ. ආහාර නොදී ඉන්න තමයි අපි පුරුදු කරන්න ඕනේ. ආහාර දෙන තාක්කල් තමයි දේවල් පවතින්නේ. එහෙම නැතුව බාහිර ලෝකයේ දේවල් තියෙනම නිසා නෙවෙයි. ඒකයි. අපිට හැබැයි පේන්නේම බාහිර ලෝකේ අපිට දුක උපදවන නිමිති දින ඔය නිසා අපි දුක් විඳිනවා වගේ දැනට තේරෙනවා. ඒකයි. ඒ නිසා කවුරුත් දොස් කියපු නිසාවත් ඊළඟට පෙස්සම් ගහපු නිසාවත් ඕවා එකක්වත් නිසා දුක් විඳින්නේ. ඒකයි. ඒකට ආහාර දුන්නොත් තමයි දුක තියෙන්නේ. ඒක ආහාර දුන්න ගමන් මොකද වෙන්නේ? පවතිනවා. ඒකයි. දුක තියෙන එක පවතිනවා. දැන් අපි සාමාන්‍යයෙන් ආහාර සැපීම බොහොම හොඳට කරනවා. ආහාර දෙන්න ඉතින් ඒව දිගින් දිගට නොනැසි පවතිනවා. ඒකයි. ඒවට ආහාර දෙන්න ඒ අරමුණු වලට මොකද වෙන්නේ? මුල් බහිනවා. ඒ මූලයට කියන්නේ මොකද්ද? ඡන්දය කියලා කියනවා. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. හැම ධර්මතාවයක මුල මොකද්ද? ඡන්දය කියනවා. හැම ධර්මතාවයක මුල තමයි කැමැත්ත. මේක ඡන්දය. ඒතර අපි දේවල් පාවිච්චි කරන්න ඒ අරමුණට අපි මොකද වෙන්නේ? කැමති වෙන්නේ. අනේ ඒකයි. දේශය පාවිච්චි කරොත් ධන්නේමත් නැතුව දේශයට ඇලුම් කරනවා. ප්‍රශ්නයක් ගැන කල්පනා කරොත් දන්නේවත් නැතුව ප්‍රශ්නෙට ඇලුම් කරනවා. ඒ ඇලම් කරපු ගමන් ප්‍රශ්නේ කාගේද? මගේ ප්‍රශ්නේ නිසා කීටවත් කාටවත් අයින් කරන්න දෙන්නේ නැහැ. ඊට අනිත් අය කියනෝනේ, "ඔක අතාරින්න, ඔක අමතක කරන්න." කිව්වම ඔයාට උනා නම් එහෙම කියන්නේ නැහැ. ආනික. ඒතර හැමදේම ඒ මුල් බැස් එකම මොකද වෙන්නේ? ඒක නොනැසි පවතින. ඒක තියෙන්නේ මොකක් තියෙන තාක්කල්ද? කැමැත්ත තියෙන තාක්කල් පමණයි. අකමැති වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් පවතින්නේ නැහැ. ඒකයි. දැන් අපි දන්නේ නැති වුණාට හැම දෙයකටම අපේ හිත අන මුල් බහිනවා. කැමැත්ත කියන එක මුල් බහිනවා සෑම අරමුණකට. ඒකයි කිසිවක් අතහැරගන්න බැරි. මේකයි. කිසිවක් අතහැරගන්න බැරි ඒකයි. හැම දෙයකටම නොදැනුවත්ව පාවිච්චි කරන් මුල් බහිනවා. මේකයි. ඡන්දේ වැඩි වෙනවා පාවිච්චි කරන්. අපි අද සිතවිල්ලක් හිතුවොත් මොකද වෙන්නේ? ඒක වාර ගාන වැඩි වෙන්න ඒ සිතවිල්ලට අපේ හිත කැමති වෙනවා. ඒකයි කියන්නේ යථා යථා බහුල මනුවිතක්කේති යමක් බහුල වශයෙන් විතර්ක කරොත් තථා තථා නති හෝති චේතුතු. සිත මොකද වෙන්නේ? ඊට අනුරූප ඒකටම නැඹුරු වෙලා බර වෙලා මුල් බැහැලා යනවා. ඊට පස්සේ ඒක එකයි හිතින් කීයටවත් අයින් කරගන්න බෑ. මොකද මුල් බැස ගන්නවා හිත තුල. ඒතර ඒක මේ ඒකයි නැවත මොකද වෙන්නේ? මුල් වලින් මොකක්ද දෙන්නේ? මොටයි වෙනවා. මොටයි ආපුවහම මොකද කරන්නේ? ආහාර දෙනවා. ඒතර ගස් හැදෙනවා. ඒකයි හටගත්ත දේ ඊළඟට කියන මානසිකාර සම්භවා සබ්බේදම. හැම ධර්මතාවයක්ම පවතින මොකද්ද? මානසිකාරය. ආනිකයි. මානසිකාර කරපු ගමන් මොකද වෙන්නේ? ආහාර දුන්නා. ආහාර දුන්න ගමන් ආයෙත් මොකද වෙන්නේ? ආහාර දෙනකොට ආයෙත් පෝෂණය වෙනවා උඩ යට දෙකම. උඩ යට දෙකම ගහ උඩත් පෝෂණය වෙනවා යට මුළුත් බල සම්පන්න වෙනවා. ඒ කියන්නේ ආයෙත් අපි මානසිකාර කරනවා කියන්නේ ආයෙත් ඡන්දය තමයි පෝෂණය වෙන්නේ. ආනිකයි. ඡන්දය තමයි ආයෙත් පෝෂණය වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ දුක කියන එක ඒ වගේ මේ ජීවිතේ ප්‍රශ්න කරදර කියන ඔක්කොම සකස් වෙවි දිගින් දිගට යන්නේ. ඉතින් ඒ නිසා මේ ආහාර දීම තමයි නතර කරන්න ඕන. ආහාර නොදුන්නොත් අපිට ඒවා අයින් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දෙයක් හට ගන්නකොටම අවබෝධ කරගන්නවා මේක සකස් වෙච්ච දෙයක්. මේක මට අයිති එකක් නෙවෙයි. මගේ දෙයකුත් නෙවෙයි. දේශය කියන්නේ කාගේද? සකස් වෙච්ච ස්වභාවයක්. අපි හැබැයි දේශේ කාගේද? මගේ. ඒක හැබැයි වචනයෙන් කියන කේන්ති ගියා කියලා. ඒතකොට නම් හරි. නේද? කේන්ති ගත්තා නෙමෙයි ගන්න මම ගන්නවා නෙමෙයිනේ. ඒතර කේන්ති ගියා කියලා වචනේ නම් හරි. නේද? කේන්ති ගියා. ඒ කියන්නේ කේන්තිය සකස් වුණා. ආන්න එකයි. ඒ සකස් වෙච්ච කේන්ති පවත්තන්නේ මොකෙන්ද? මනසිකාරය. ආන්න එකයි. ඒ කියන්නේ පටිග නිමිත්ත යෝනිසෝ මනසිකාරය නිසා කේන්ති පවතිනවා කියන්නේ ඒක. ඒතර බාහිර පටිග නිමිත්ත තියෙනු ඊට පස්සේ මොකද කරන්නේ? අයෝනිසෝ මනසිකාරය දෙන ආන්න ඒතර කේන්තිය සකස් වෙනවා. ආන්න එකයි. හටගත්ත කේන්තිය දිගින් දිගට පවතින්නේ මොකෙන්ද? ආන්න අර මනසිකාරය පවත්තන්න පවත්තා. අර මූල කැමැත්තෙන් තමයි හටගන්නේ. කේන්ති හටගන්නේ කැමැති කේන්ති ගන්න. ඒක කේන්ති කියන එක ඒ කියන්නේ නිමිත්තර කැමැති නිමිත්තර කැමැතුණු ගමන් මොකද වෙන්නේ? ඒක ගැන මනසිකාර කරනවා. මනසිකාර කර ගමන් තමයි කේන්ති එන්නේ. නිමිත්තට අකමැති වුණොත් අන්න එන්නේ නැහැ. ඒක නිමිත්තට අකමැති වුණොත් ඒකෙන් මනසිකාර කරන්නේ එතකොට සකස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ජීවිතේ ගත්තොත් සෑම අරමුණක්ම සිතවිල්ලක්ම අපි දකින්න ඕනේ මේවා සකස් වෙච්ච දේවල් කියලා. මේව පවතින්නේ නම් හැබැයි ආහාර දුන්නොත් කියලා හොඳටම දැනගන්න. ආහාර නොදී හිටුවොත් ඒවා පවතින්නේ නැහැ. ඒ නිසා තමයි නිරුද්ධ කරන්න පුළුවන්. ඒකයි තදාහ නිරෝධ ධම්මං කියන්නේ ඒකයි. ඒ ආහාර නිරුද්ධ කරපු ධම්ම මේ ස්වභාවය නිරුද්ධ වෙලා යනවා කියන්නේ ඒකයි. තදාහාර නිරෝධං ඒකයි ඒ ආහාර නිරුද්ධ වීමෙන් ඒ සකස් වෙච්ච දේත් නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඒ විදිහට අපිට මේක පුරුදු කරන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ සකස් වෙන කිසිම දෙයකට මාක් එකක් දාන්න එපා. කවුරු කියලාද? මම කියලා හෝ මගේ කියලා හෝ මට අයිති කියලා හෝ නිත්‍යයි කියලා හෝ සැපයක් කියලා හෝ ආත්මයි කියන ලේබලේ ගහන්න නැතුව මොකද්ද ගහන්න ඕන ලේබලේ? හටගත්ත දෙයක්. ඒ ලේබල් ගහන සීල් එක ගහන පුළුවන් තරම් මොකද්ද? හටගත්ත දෙයක්. දැන් සීල් වැදිලාම තියෙන්නේ මම 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 හැමදේම මම. ඒ සීල් එක දැන් මැකෙන්න අලුත් සීල් ගහනවා මොකද්ද? මේකත් සංකතයක්. එහෙම නැත්නම් මේක භූත. භූත කිව්වොත් නේද? දන්නවනේ. භූතේ වට අපි කැමැතිම නේ. භූත වැඩ කරන්න එපා. භූතෙක් වගේ ඉන්න එපා. අපි කියන්නේ ඒවට කැමති නැහැ. ඒතර මේවත් ඒකයි. මේක භූත. ඒතර භූත වුණොත් කැමති නැහැ. හැම දෙයක්ම සකස් වෙච්ච දෙයක් හැටියට සීලයක් ගන්න. පාලියෙන් කියන්නේ භූත කියලා. සකස් වුණා. ඉතින් ඒ එවිදිහට සකස් වෙච්ච දේ විදිහට අපි සීල් ගහන්න ගහන්න කිසිවක් අල්ලගන්න යන්නේ නැහැ. සකස් වෙච්ච දේවල් අපි දන්නවා අයිති නැහැ. අයිති නැහැ සකස් වුණා නම්. ඒතට ඒ වගේම සකස් වෙච්ච දේ අපි හොඳටම දන්නවා පවතින්නේ. සකස් වෙච්ච දේ සකස් වුණොත් දෙයක් පවත්තන්න නම් මොකද කරන්න ඕන? ආහාර දෙන්න ඕන. ඒකයි. ප්‍රධාන ආහාරය තමයි මොකද්ද? මානසිකාරය. මානසිකාරය තමයි ප්‍රධාන ආහාරය. ඒ මානසිකාර කරනකොට මොකද වෙන්නේ? ඒක පවතින. ඒක පවතිනවා. මනසාර කරන්නේ නැත්නම් පවතින්නේ නැහැ. ඒකයි. ඉතින් ඒ විදිහට අපි හැම දෙයක් පිළිබඳව ඒ සිහිය ඒ අවබෝධය උපදව ගන්න ඕනේ. එතකොට අපිට සේක පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඒකයි. සේක පුජ්‍යලයක් වෙන්න පුළුවන්. සේක පුජ්‍යලයාගේ ස්වභාවය තමයි මොකද්ද? හොඳට සිහිය තියෙනවා. හැම දෙයක්ම මොකද්ද? සකස් වුණා. ඊළඟට එයාද සකස් වෙච්ච දේ පිළිබඳව මොකද්ද කරන්නේ? කලකිරීම පිණිස, ඇල්ම නැති කිරීම, නොඇලීම පිණිස, ඇල්ම නිරුද්ධ කිරීම පිණිස නිතරම යා මහන්සි ගන්නවා. පටිපන්න කියන්නේ ඒකයි. ඒ ප්‍රතිපදාවටම යනවා යා. ඊළඟට හටගත් දේවල් පවතින ආහාර නිසා කියලා යා දන්. හටගත් හැම දෙයක්ම පවතින. ඒතර ආහාර පිණිසත් එයා මොකද කරන්නේ? කලකිරීම නොඇලීම පිණිස එයා පිළිපදිනවා. ඊළඟට ආහාර නිරුද්ධ වුණොත් ඒ හටගත් දේත් නිරුද්ධ වෙලා යනවා. ආනේ නිරුද්ධ වෙලා යන දේ පිළිබඳවත් කලකිරීම නොඇලීම පිණිස යා අන්න පිළිපදිනවා. එයාට තමයි සේක කියන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒ සේක තත්ත්වේ කරා අන්න යන්නට පුළුවන්. ඒ විදිහට ටික 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 හරි පුරුදු කරොත්. ඉතින් ඒ නිසා ඒ ස්වභාවයේ නිතරම දේවල් හට ගන්නකොට හොඳට සිහි කරලා බලන්න මේ හටගත් හැම දෙයක්ම සංකතය. ඒකයි. ඉතින් ඒක අවබෝධ කරන්න මොකද්ද කරන්න ඕනේ? නිතරම මනසිකාර කරන්න ඕනේ. මනසිකාර කරොත් තමයි ඒක පවතින. ඒකත් ආහාර නිසා. එතකොට සකස් වුණා කියලා සිහිය පවතින නම් මොකද්ද කරන්න ඕනේ? ඒත් මනසිකාර කරන්න ඕනේ. ඒකත් හේතුවක් නිසා. නැත්නම් මනසිකාරන කරොත් ඒක අමතක වෙලා යනවා. ඒක ඒ මනසිකාරයට මොකද්ද කියන්නේ? යෝනිසෝ මනසිකාරය. ඒකයි. එතකොට ඒකත් ඒකයි. එහෙම අපි දේවල් හට ගන්නකොට අපි මනසිකාර කරලා බලන මේක සකස් වෙච්ච දෙයක්. පවතින්නේ මොකක් නිසාද? ආහාර නිසා. ආහාර නිසා. ආහාර නිරුද්ධ වුණොත් මේ සකස් වෙච්ච දේ මොකද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා කියලා දාන. ඒකත් ඒ අවබෝධයත් ඇති කරගන්න තියෙන්නේ මනසිකාරයේ තුල. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒකයි සෝතාපන්න වෙන්න මොකද්ද දිනු කරන්න පෙන්නන්නේ අංග දෙක සද්දන් මනස වෙන යෝනිසෝ මනසිකාරය. එහෙම කරොත් අන්න සම්මාදිට්ඨිය ඇති වෙනවා. සීක පුජ්ජලෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ටික ඒ විදිහට පුරුදු කරන්න. එහෙනම් අපි ධර්ම සාකච්ඡාවක් පටන් ගමු.